වගේ අද කරන්න යන්නේ විශේෂ සීල භාවනා වැඩසටහනක් මොඩිකරලා මේක සංවිධානය කරලා දවස තුළම සීල දෙනාට මේ තුන් දහම් මානසිකාරය මේ ළඟා කර දෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් භාවනා කියලා කිව්වහම ගොඩාක් තියෙනවා, සමත භාවනා, විදර්ශනා භාවනා. අද විශේෂයෙන් මේවලුන්ට කියවලුන්ට සීල දෙනාටම කියලා දෙන්න හදන්නේ විදර්ශනා භාවනා අදාළ උපකාරණා. ඉතින් අනිකුත් භාවනා, බුදුගුණ භාවනා, ආනාපාන සති භාවනාව, එතකොට මෛත්‍රී භාවනාව, මේවා හැමෝම යම් මට්ටමකට දන්නවා. ඉතින් විශේෂයෙන් අහන්න නොලැබෙන විදර්ශනාව ගැන වැදගත්ම කාරණා ටිකක් තමයි දවසක් පොළොවේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට විශේෂයෙන්ම තුරු දෙන හොඳ සූත්‍රයක් මම කල්පනා කරා. ඉතින් ඒ සූත්‍රයේ ඒ තියෙන කරුණු සාකච්ඡා කරන අතරේ වරින් වර මුංචි කොටස් වශයෙන් භාවනාවත් හුරු කරවන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල සංවාදයක් වශයෙන් සාකච්ඡාවක් වශයෙන් මේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් ඒ බුදුදහමේ තියෙන මූලිකම හරය ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ දැන් නිවන් දකින්න මේ බෞද්ධයෙක් හැටියට හැමෝගෙම යම් අදහසක් තියෙනවා. එතකොට නිවන කියන එක ගැන හරියට නොවැටුණා මොකක් හරි විශිෂ්ට දෙයක් කියලා අදහසක් තියෙනවා. ඊළඟට නිවන් දැක්ක උත්තර රහතන් වහන්සේලා ඒ තැනට ගිහිල්ලා ආපහු කවදාවත් අනිත් පැත්තට හැරෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණේ එහෙනම් උන්වහන්සේලාට ඒ දැක්කා වූ සත්‍ය ඊතර ස්ථිරසාර බවක්, නැවත නොසෙල්වෙන ගතියක්, නැවත ආපහු එමක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලා දැක්ක සුවේ විමුක්තිය ඒකාන්තයෙන්ම යහපත් කියන එකයි ඒකේ පේන්නේ. මේක දිහස්සල කාලයකට යනවා. හැබැයි ආපහු එනවා, පිට රටවල යනවා, ආපහු එනවා. නමුත් ඒ රහතන් වහන්සේලා කවදාවත් ආපහු ආවේ නැහැ කෙලෙස් වශයෙන්. ඉතින් ඒ උන්වහන්සේලා ඒ සත්‍යයක් දැකලා උන්වහන්සේලාගේ සිත පිරිපුන් භාවයට පත් වුණා. ඊළඟට අතීතයේ ගැන තියෙන සියලු පසුතැවිලි දුර වුණා. අනාගතය ගැන තියෙන අසහනය, බය දුර වෙලා ගියා. කරන්නේ මොකද්ද, කොතනටද යන්නේ කියලා ඒකාන්ත අවබෝධයක් උන්වහන්සේලාට තිබ්බා. එතකොට තමන් ඉන්න තැන ගැන, තමන්ට වෙන්න පුළුවන් දේ ගැන, මේ සියල්ල ගැනම නිශ්චිත බවක් තිබ්බා. ඉතින් ඒ සිතේ තිබ්බ ස්ථිරසාර බව, ඒකාන්ත ගතිය, නොසැලෙන ගතිය, පරිපූර්ණත්වය. අන්න එතන එහෙම දෙයක් ලෝකෙ තියෙනවා මිනිහෙකුට එතනට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ සියලු දුකෙන් නිවෙන්න පුළුවන් කියලා මේ සියලු දෙනා දන්නවා. ඉතින් ඒ යම්කිසි ඒ උන්වහන්සේලා ලබපු නිදහසට යන ගමනේදී එක එක දේවල් අපි බෞද්ධ වශයෙන් අනුගමනය කරනවා. සීල් සමාදන් වෙනවා, දානමාන දෙනවා, එතකොට බුද්ධ පූජා තියෙනවා, භාවනා සිද්ධ කරනවා. ඉතින් මේ මොනවා කළ අවශ්‍යම කාරණා ටිකක් තියෙනවා ඒ නිවන් මාර්ගයේ යද්දී. හරියට දැන් ඒ ලෙවල් කරන්න ඕන නම් අනිවාර්යෙන් මොඩෙල් සමත් වෙන්න ඕනේ වගේ මේ කොයි කොයි පාරෙන් ගියත් මෙන්න මේ කියන මේ අද සාකච්ඡා කරන්න යන විදර්ශනාව කියන එක සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් ඒ නොයෙක් පාරවල් තිබ්බත් ඒකාන්තයෙන්ම මෙතනිනුත් යන්න වෙනවා. ඉතින් ඒක ගැන දැම්මම හොඳට අවබෝධයක් ලබාගෙන ඒ පැත්ත ඒක ගැන අදහසක් ලබා ගන්න තියෙන එක සියලු දෙනාටම වටිනවා. ඉතින් මේකට ඉතාම ලස්සන සූත්‍රයක් අපිට මතක් වුණා. සීඩියක් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ විශාලාමහනුවර වැඩ සිටිනකොට ඉතිවෙච්ච සීඩියක්. ඔය විශාලාමහනුවර හිටියා සච්චක කියලා පඬිවරයෙක්. මම බොහොම දක්ෂ කෙනෙක්, පඬිත කෙනෙක්. ඒක විශේෂ පිළිබඳ හසල නෝනා කියන කෙනෙක්. ඉතින් මෙයා ඔය බුදුමනායි කියන උදවියලාට ගිහිල්ලා තව ඇරි හිටියානේ. සාස්ත්‍රුණෝ විතර කියලා ගන්න කට්ටිය ඒ ඇත්ත ළඟ ගිහිල්ලා කතා කරනවා, වාද කරනවා. ඉතින් ඒ මේ දෙනෙක්ක් තියා ඒ එච්චවි රජදරුවනේ ඒ ප්‍රදේශයේ සිටියේ විශාල මහනුවර ඒ වජ්ජි රටේ. ඉතින් ඒ අයගේ ගුරුවරයෙක් කුමාරවරුන් රජ කුමාරවරුන්. කියන්නේ ඒකට ගුරුවරයෙක් වශයෙන් තෝරගන්න ඇත්තේ විශේෂ හැකියාවක් තියෙන නිසා. ඉතින් බොහොම වාක් කෞශලයක් තිබ්බ කෙනෙක්. කතාවට හරි දක්ෂයි, වාද කරන්න හරි දක්ෂයි, ගැඹුරු නුවණක් තිබුණු කෙනෙක්. ඉතින් එයා ඔය ඉන්න කාලේ දැක්කා දැන් මෙහෙම ස්වාමීන් වහන්සේලා පිටපතේ වඩිනවා. ගෞතම කුලේ පැවිදි වෙච්ච ශාක්‍ය වංශයෙන් ආපු උත්තමේ මෙහෙම බුදු වෙලා කියලා කතාවක් කියනවා, සම්මා සම්බුදු කෙනෙක් කියලා. ඉතින් එකපාරටම විශ්වාස කරන්නේ කාමන්නේ මේක බොරුවක් වෙන්නේ නැති කියලා තමයි අදහස් වෙන්නේ පොඩක් අයිට. මුල් කාලේ දහම් පැතිරලා යනකොට. ඉතින් එහෙම සැක කරන අයත් ඉන්නවා. එතකොට එතුමා කල්පනා කරා මම මේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ ගෞතම ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක කතා සල්ලක් ඇති කර ගන්න ඕනි, වාරයක් කරන්න ඕනි. ඒවැයින් අපි සතුටක් වෙනවා. ඉතින් එම කල්පනා කර කර ඉන්නකොට තමයි එක දවසක් ඔය අස්සජී ස්වාමීන් වහන්සේව දැක්කේ. පින්ද පාටේ වඩිනවා ඒ ශාලා මහනුවර. ඉතින් දැකලා මෙතුමා කොහෙද යන ගමන් දැක්කේ. ඊට පස්සේ ගිහිල්ලා අම්බෙලා කතා කරලා දැක්කලා පස්සේ මෙතුමාට ඕනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොකක්ද කියලා දැනගන්න. මොකද ඒකට අනුව වාද කරන්න තමයි දැන් විශේෂයෙන් ආසාව තියෙන්නේ. ඉතින් ඇහුවා ඔබ වහන්සේලාගේ සාස්තුන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉක්මවන්නේ ඔවුන්ට වැඩිපුරම පවතින්නේ මොන වගේ අනුශාසනයක්ද, බහුලවම කරන්නේ මොන වගේ අනුශාසනයක්ද, මොන වගේ දෙයක්ද ඔබලාගේ සාස්තුන් වහන්සේ කියන්නේ කියලා ඇහුවේ අස්සජී ස්වාමීන් වහන්සේගෙන්. ඒ කියන්නේ අර පස්සක මහණුන්ගේ එක නමක් පොඩ්ඩක් වක්ව බලදී අස්සජී මහානාම කියන ඉතින් උන්වහන්සේ රහත් වෙලා හිටියේ. එතකොට උන්වහන්සේ කල්පනා කරලා බුද්ධ ශාසනයේ තියෙන ගැඹුරම තැන, වටිනාම තැන එයාට කියනවා අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩියෙන් අපේ ශ්‍රාවකයන් කියන්නේ මේ අනිත්‍ය ගැනයි අනාත්මය ගැන. දරසනී ස්වාමීන් වහන්සේ කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙහෙම අපිට බහුලව අනුශාසන කරනවා කියලා මොහොතදාරයේද රූපං වික්කදේ අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා. ඊට පස්සේ රූපං වික්කදේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥාන අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා කියලා පාඩයක්. එහෙම දහම් අනුශාසනයක් තමයි කරන්නේ කියන්නේ. ඒතර මේකෙන් පේනවා අපිට මේ බුදුරජාණන් වහන්සේ මුල් කාලේ වැඩියෙන්ම තමන්ගේ ශ්‍රාවකයන්ට කියපු දෙයක්. මොකක්ද මේ අනිත්‍යතාවය ගැන අනාත්ම ලක්ෂණය ගැන. එතකොට ඒ කියන්නේ දැන් බුදුරෙක් ඇවිල්ලා එන්නේ මොකටද ලෝකෙට මේ දුකෙන් මුදවන්නේ මිනිස්සු සත්වයන් දුකක් විඳිනවනේ. එතන මේ දුකෙන් මුදවන්න කියන දේවල් වලින් නිතරම ශ්‍රාවකයන් කියන දෙයක් කරන අනුශාසනයක් තමයි මේ අනිත්‍යතාවය අනාත්ම ස්වභාවය. පහක් ගැන මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි අද මේක විතර තමයි වේවා කියන්නේ. ඉතින් කෙටි කරලා කිව්වොත් එතන තියෙන්නේ දෙකක්. ඒ කියන්නේ නාම රූප එහෙම නැත්නම් කායික මානසික ස්වභාවයන්ගේ අනිත්‍යයි අනාත්මයි කියන්නේ. දැන් මේ ලෝකේ පේන දේවල් ගත්තාම අපිට දෙකකට බෙදන්න පුළුවන්. නාමයි රූපයි කියලා. එතකොට දැන් මේ ඇයි හැමෝටම එකිනෙකාගේ ශරීර මේ දේවල් එක එක දේවල් පේනවා. ඒවා රූපමය පැත්තේ දේවල්. ඊට පස්සේ මානසික දෙයක් කියලා දෙයක් තියෙනවානේ. අපි ඒක කල්පනා වෙනවා අපිට එහෙම එකක් දැනෙනවා අනිත්‍යයේ තමන්ගේ දැනෙනවා ඒ කියන්නේ සිත සම්බන්ධ දෙයක් කියලා සතුට දුක අදහස් ප්‍රීතිය අපි කියන්නේ හඳුනා ගන්නවා දැනෙනවා කල්පනා වෙනවා එතකොට හිතනවා ඔය ඔක්කොම කියන්නේ මානසික දේවල් කියන්නේ අනිත් අපි කියන්නේ මේ මාස් ලේ නහර ඇට ඇට මිදුළු ඇස්කන් ඊට පස්සේ ගෙවල් දොරවල් ගඩොල් මිත්‍ති මේ ඔක්කොම රූපමය දේවල් මේක තමයි බුදුදහමේ ඉතින් සරල බෙදීමක් මේ ජීවිතේ තේරුම් ගන්න මොකක්ද දෙකක් කියන්නේ කියලා ලෝකයා වහම අර පුංචි සෝපාක සාමනේ වගේ මතක කියන්නේ මේ නාමයි රූපයි කියලා දැන් මේ අය මේ පාරේ යනකොට ගෙදර හරි වත්තේ හරි මේ අපි හිතමු පේනවා මේ පොඩි ගොළු දෙල්ලෙක් යනවා මෙහෙම හරහට ගොළු දෙල්ලා හරහට යද්දී අර උගේ පාරේ හිටිනවනේ මේ පොළවේ තෙතට අන්න එහෙම පාරේ හිටිනවා දැන් මු යනක් පොඩ්ඩ පේනවා ගොළු දෙල්ලගේ කටුවනේ පේන්නේ අර ඇඟ ඇතුලේ පොඩි මස් වැදල්ලක් වගේ තියෙන්නේ කටුව ඇතුලේ එතකොට දැන් මේ අය ඒ ගොළු දෙල්ලව පාගන්නේ නැහැ නේද? පැලුතු නිකන් චප්ප වෙලා යනවානේ. පාගන්නේ නැහැ. ඇයි ඒ? දැන් අර ඈ? ඇත්තටම පණ තියනවා කියලා මොකක් හරි දෙයක් දැනෙනවා නේද? හැබැයි අපි හිතුවේ ගොළු දෙලි නිකන් ඒ ඉච්ච කටුවක් තියෙනවා. කටුවේ කටුවක් අතට දුන්නොත් හරි නිකන් කටුවක් ඒක ඇතුලේ මොකුත් නැහැ කියලා වගේ දැක්කොත් ඒක පාගෙනවා පාගන්න බය වෙන්නේ නැහැ ඒක කුඩු කරයි ඕන නම් ඒකෙන් ගහයි නේද එහෙම බෑ එහෙම මැලි වෙන්නේ නැහැ හැබැයි අරගෙන යන ගොළු බෙල්ලව පාගන්නේ නැහැ ඒකවල මොකක් හරි ඒ දෙකේ වෙනසක් තමන්ට තේරෙනවානේ නේද එකක පණ තියනවා කියලා හිතෙනවා එකක එහෙම එකක් නැහැ නිකන් රූපයක් විතරයි කියලා නේද එතකොට එකකට මොන හරි පෑගුවොත් ඒතන ඒකට රිදෙයි කියලා මොකක් හරි අදහසක් තියෙනවා දැනෙනවා රිදෙනවා කියලා. ඒක තමයි මානසික පැත්ත. දැන් අපි තුන් ගෙදර මාළු වෙනවා කියලා මාළු වෙනකොට අර මාළු අරගෙන කපනවා ඕන දෙයක් කරනවානේ. දැසෙන් මා ඒ ආහාරයට ගන්නවා. හැබැයි අපි තුන් ටැංකියේ ගිහිනවා දඟලනකම් ඒ වගේමයි ශරීරේ. ටිකක් දඟලන මාළු කියලා ඒක අල්ලලා මෙහෙම කන්නේ නැහැ කපන්න යන්නේ නැහැ නේද? ඒතර මොකක් හරි දෙකේ වෙනසක් තේරෙනවානේ. Tamanta හැමෝටම තේරෙනවානේ. ඒතර ඒ වෙනස තමයි මොකද්ද? නාමයි රූපයි. අර මොකක් හරි විඳිනවා, දැනෙනවා, හිතෙනවා කියලා තේරෙනවා නේ. අතන එහෙම නැහැ කියලා දැන් අපි තුමු ප්ලාස්ටික් බල්ලෙක් ඉන්නවා. අපි ඒ බල්ලට එක සංනිවේදනය කරන්න යන්නේ කතා කරන්න යන්නේ පොඩි ළමයින් සමාජවල කතා කරනවා නමුත් එන්න යන්න කියලා හරි මේවා කන්න කියලා හරි ඒ බල්ලට කියන්නේ නැහැ හැබැයි සාමාන්‍ය ඇත්ත බල්ලෙක් හිටියොත් උඩ කියනවා උට මොන හරි අඬ ගහන මොන හරි කියලා ඒ කියන්නේ තමන්ට තේරෙනවා උට දැනෙනවා කියලා උට ගැහුවොත් රිදෙනවා කියලා ඌ මොන හරි අපේ අතින් සැරට ඉස්සුවොත් ඌ බය වෙනවා කියලා තමන් දන්නවනේ අර ප්ලාස්ටික් බල්ලට හැමමකුත් කරන්නේ නැහැ. ඒක එතන මොකද ඒ රූපේ අතන අපිට තේරෙනවා ඒ රූපේ ඇසුරු කරගෙන තවත් මානසික දෙයක් කියලා මේ මොකක් හරි ඒ රූපෙට හැගිය දෙයක් තියෙනවා. ඒ තියෙන දේවල් තමයි තේරෙනවානේ. බයක් බයක් ඇති වෙනවා, ඌට දැනෙනවා, ඌ සතුටු වෙනවා, ඌ නැට්ට වන්නනවා වගේනේ තේරෙනවානේ. දැනෙනවා, ඌට හිතෙනවා, ඌ බව හඳුනා ගන්නවානේ කොහෙද ගිහිල්ලා එනකොට ඌ නැට්ට වනාගෙන එන්නේ. ළඟට එතකොට ඒ කියන්නේ ඌ තවම හඳුනනවා කියලා ඔයගලන්ට තේරෙනවා නේ. ඌට දැනෙනවා, ඌට රිදෙනවා, ඌ බය වෙනවා කියලා වගේම තේරෙනවා නේ. ඒ වුණාද? මානසික පැත්ත. ඊට පස්සේ මේ බල්ලා නැගිලා නිකන් ශරීර විතරක් තියෙනකොට හොඳටම දන්නවා දැන් දැනෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, මොකුත් නැහැ. දැන් රූපමය දේවල් ගොඩක් විතරයි. ඔන්න ඔය කායික සහ මානසික දේවල්. ඊට පස්සේ කායයේ ගිහුවාම දෙපැත්තක් තියෙනවානේ ඇඟේ තියෙනවා තියෙනවා සත්ව ශරීරයක තව වෙනසක් තියෙනවා බාහිර ලෝකේ තියෙන රූප තියෙනවා නේද ගස් ගල් වගේ ඒවා එතකොට ඊට වඩා පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා මේ සත්ව ශරීරයක තියෙනවා මේකේ ඇහක් තියෙනවා කනක් තියෙනවා ඔය වගේ දේවල් ටිකක් තියෙනවා නේද? එතකොට ඔන්නකොම සරලව අපි තේරුම් ගන්නවා නාමයි රූපයි කියලා දෙකක් අපිට මේ ලෝකේ දකින්න දකින්න පේන තියෙනවා නේද? රූප පේනවා සමහර රූපත් එක්ක ඇසුරු වෙලා මානසික දෙකක් පේන්න තියෙනවා. දේවල් අපි සත්තු කියලා කියන මිනිහා කියනවා බල්ලා කියලා කියන එක ඒක සතා කියලා නම් දාලා කියන එහෙම නැහැ. ඒතර මේ අසවි ස්වාමීන් වහන්සේ මොකක්ද කිව්වේ? අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම අර්ථසාධන කරන්නේ මේ රූපවලයි නාමවලයි කියන්නේ මානසික දේවල් අනිත්‍යයි අනාත්මයි. ඒ කියන්නේ බුදුදහමේ තියෙන මූලිකම ඉගැන්වීම. සාමාන්‍යයෙන් එකක් කියනවා ඒක තව එකක් එකතු කරලා මොකද? අනිත්‍යයි දුකයි අනාත්මය ඔන්නෝයි ලක්ෂණ තුන මේ දකින්න ඕනේ කියලා. විදර්ශනා වල දිනු කරන්නේ විතරක් නෙමෙයි මේ ජීවිතයේ සතුටෙන් ගත කරන්නේ. මේ සාමාන්‍ය ජීවිතේට මේ ඔක්කොම වැදගත් වෙන මේවා තමයි කියන්නේ. නිවන් දකින්නම විතරක් නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් බුදු කෙනෙක් ගොඩක්ම කියන්නේ මොකද්ද? දුක්ඛ චතුරාර්ය සත්‍ය කියලා අහන්න තියෙනවානේ. ඒතකොට ඒකත් නිතරම කියන එකක් තමයි අපේ බුදුන් වහන්සේ. නමුත් අර අනිත්‍ය අනාත්මයි කියන එක ඒකට මාර්ගය වගේ. දුක අවබෝධ කරගන්න කියන මාර්ගය වගේ. ඒතකොට මේ සංස්කාරවල එහෙම නැත්නම් මොනවාද කියන්නේ මේ නාම රූප වල කියන්නේ කායික මානසික දේවල් වල මෙන්න මේ ලක්ෂණ තුන නිතර දකින්න ඕනි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කායික දේවල් වල මානසික දේවල් වල අනිත්‍ය ස්වභාවයයි දුකයි අනාත්ම ස්වභාවයයි. ඒකෝ දැන් මේ පින්නතුන් අහලා තියෙන කවදා හරි ගොඩක් අය කියන්නේ අපි වැඩ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. එහෙම මිනිස්සු ආශිර්වාද කරනවානේ. බයකයක අදහසක් තියෙනවා මේක මේ දුක කියන එක හරි අනිත්‍යතාවය හරි කපාත්‍රම් වගේ අවබෝධ වෙනවා කියලා. මොකක්රියාගේ පිනකට වගේ එන්නතේ එක බණක් අහද්දි වගේ මේක අවබෝධ වෙනවා කියලා එකපාරට. නමුත් දැන් එහෙමම නෙමෙයි බොහෝ විට වෙන්නේ. කොහොමද? ඒකනේ යම් කිසි ප්‍රතිපදාවක් ප්‍රගුණ කරන්නේ. අනිත්‍යතාවය කියන එක එකපාරටම අවබෝධ වෙන්නේ නෑ. ඒක ටික ටික තමයි මේකට මනස හුරු කරවන්නේ. අනාත්ම ලක්ෂණය කියන එක එකපාරටම සියලු දේ ගැන මෙහෙම හිතෙන්නේ නෑ. ඒකට හුරු කරගන්න ඕනේ. එතකොට දැන් ඔයගොල්ලෝ එකපාරටම 11 සැරේ ගන්න හදන්න බෑනේ. පොඩි කාලේ ඉඳලා පොඩ ඉගෙනගෙන එහෙම එනවනේ. ඒ වගේ මේ අනිත්‍ය ස්වභාවය ගැන ටික මේ පුරු කරන්නේ. පුරු කරන්නේ කෙනෙක්ට තමයි වෙහි සම්බන්ධතාවක් තියෙන්නේ ඒක කවදා හරි අවබෝධ කරගන්න. පොඩ පොඩ හරි පුළුවන් විදියට හිතන කෙනාට විතරයි. ඉතින් ඒක කොහොමද පුරු කරන්නේ කියලා. මේ ත්‍රිලක්ෂණය කියන එක දකින්න එක තමයි බුදුදහම වැදගත්ම කාරණයක්. හැබැයි ඒක කියන්නේ මොන වගේ ත්‍රිලක්ෂණයක් දකින්න එකද? කායික දේවල් වලයි මානසික දේවල් වල ওই ලක්ෂණ තුන දකින්න. එතකොට අනිත්‍ය ස්වභාවයයි දුක්ඛ ස්වභාවයයි අනි ඒක නොදෙකු කිසිම කෙනෙක් මේ මාර්ගඵල ලබන්නේ නැහැ, රහත් වෙන්නේ නැහැ. ඒක දකින්න ඕනි මොනවා කරත්, සීල් රැක්කත්, භාවනා කරත්, දන් දුන්නත්, ඒ ඔක්කොගෙන්ම අදන්ට තමයි යවෙන්නේ. අපි සියලු ගංගා මහ මුදේට වැටෙනවා වගේ එතනට තමයි යන්න ඕනි. එතකොට අපි කරන ඔක්කොම දේවල් මොන කියන එක නා ඒක කොහොමද වෙදෙන්නේ කියලා මේ ඉලක්ක කරගෙන තමයි කරන්නේ. කොහොමද මම ත්‍රිලක්ෂණය වඩා ගන්නෙ දවසෙන් දවස කියලා ඒකද ඉලක්කයක් තියෙනවා. ඒක කොහොම කරේ නැත්තම් බෑ. ඉතින් එතකොට අර රස්සදී ස්වාමීන් වහන්සේ දැන් මට මෙහෙම කිව්වකත් මේ කාටද කියන්නේ සත්‍යක පරිතුමාරි කියලා අපේ බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ගැනයි අනාත්ම ගැනයි තමයි කියන්නේ කියලා. දෙවියන් යාට ඒක ෘචිවන්නේ. එයා කියන බොහොම අහන්ට සුදුසු දෙයක් තමයි අහන්ට ලැබුණේ. ඊටාම අප්‍රසන්න දෙයක්. ඉතින් පාප දෘෂ්ටියක් මට මේ දැනගන්න ලැබුණේ පාප අදහසක්. ඔබලගේ සාස්තුන් වහන්සේ මෙහෙම කියනවා කියලා ඉතින් මට කවදා හරි උන්වහන්සේව මුණ ගැහුණොත් හොඳයි මේ පාප දෘෂ්ටියෙන් ගලවා ගන්න කියලා දැන් අසජී ස්වාමීන් වහන්සේට කියනවා. ඒ ස්වාමීන් වහන්සේට එහෙම කිව්වම කවුද මේ සත්‍යක පරිතුමා මේ පාප දෘෂ්ටිය ඔබවහන්සේලා සාතු උන්වහන්සේට තියෙන්නේ මේ ලෝකේ අනාත්මයි කියලා. ඒ කියන්නේ මම කියලා මම කියලා ගන්න දෙයක් නැහැ කියලා කියනවා. ඉතින් ඒක මේ හොඳ නෑ, ඒක මිනිස්සුන්ගේ දියුණුවට බාධා වෙනවා කියලා සමහර අය අදහසක් තියෙනවා. ඊට පස්සේ නිකන් මේක වින පැත්තට යන දෙයක් කියලා සමහර අයගේ අදහසක් තියෙනවා. ඒකට ලොහොම මේ යා කියලා ඊට පස්සේ යා මොකද කරේ, ඉච්චවි එයාගේ රජකුමාරවරු ළඟටයි ඒ මෙයා දැන කට්ටියටයි ගිහිල්ලා කියනවා මේ මට මෙන්න මේ මහන්න ලැබුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ උන්වහන්සේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා නම් මම ගිහිල්ලා උන්වහන්සේත් එක්ක වාද කරනවා. වාදේ හොඳටම මේ පෙළලා දානවා, හොඳටම මේ සෞතු කරලා දානවා කියලා. හරියට දික් ලොම් කියන එළුවේ කරගෙන ශක්තිමත් පුරුෂේ එහාට මෙහාට ඌව ඇදලා දානවා වගේ මම වාදේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව නැති කරලා දානවා. ඊට පස්සේ මම වාද මම යමක් කිව්වොත් මේ අචේතනික ගල් කැපක් වුණත් මේ හේවි නෑ. ඉතින් මේ සිතක් තියෙන පුද්ගලයෙක් ඒක ඇහුණොත් ඔහුගේ හැම ඇඟේ හැමතැනක දාගිය දාලා ඔහු කම්පාවට පත් වෙනවා කියන එක කියන්න දෙයක් නෑ කියලා අපේ බුදුරජාණන් මේ සක්ෂක පරිතුමා කියනවා. ඉතින් මේ විදිහට මේ නොඑක ආකාරයෙන් කියලා දැන් මේ සත්‍යක පරිතුමා ඒ අර රජ කුමාරවරු එක්කරගෙන තව විශාල පිරිසකුත් එකතු කරගෙන මේ එනවා බුදුරජාණන් වහන්සේව බැහැගතින්. එතකොට එහෙම එනවා දැන් මට දෙන්නේ මේ අනිත්‍යතාවය ගැන අනාත්ම ස්වභාවය ගැන වාද කරන්න තමයි එන්නේ මේ පරිතුමා. ඉතින් බුදුරජාණන් වහන්සේ තේ සියලු දෙනාටම ඉඩ තියෙන තැනක දැන් වැඩ ඉන්නවා. විශාල පිරිසක් එයා මොකද රජකුමාරවරුන්ගේ ගුරුවරයෙක්නේ. ඉතින් විශාල පිරිසක් දැන් පස්සේ මෙනවා. 500 ගණනක් විතර ලිච්ඡවි කුමාරවරු අහසේ දෙවිවරු බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලත් අහන්නේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලත් අහන්නේ ඔබ වහන්සේ අන්තිමට මුලින් පිරිසකට කතා කරලා ඔබ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට වැඩියෙන් අනුශාසනා කරන්නේ මොකක්ද කියලා මොනවා කියලාද ඔබ හිතවන්නේ. වෙන විදිහට කිව්වොත් දැන් බුදු කෙනෙක් ඇවිල්ලා ලෝකෙට කියන්නේ යම් කිසි දුකක් කරදරයක් තියෙනවා නම් ඒකෙ මිදෙන ක්‍රමේ, ඒ මිදෙන්න මොකක්ද වැඩියෙන්ම කියන ක්‍රමේ කියලා. එතකොට දැන් අපිට එක එක ක්‍රම තියෙනවානේ මේ ලෝකෙ මිනිස්සු කියනවා දුකෙන් මිදෙන්න කියලා. සමහර කෙනෙක් කියනවා ඔක්කොම අතහැරලා දාන්න කියලා. එතකොට සමහර කෙනෙක් කියන්න පුළුවන් මොනවද මේ භාවනා කරාම හරි කියලා හරි ඔක්කොම අතහැරලා දැම්මහම කිසිම දුකක් නැහැ කියලා. හරි සමහර කෙනෙක් මේ පංචකාමයේ හොඳටම තියෙනවා නම් තමයි සතුට තියෙන්නේ කියලා. හරි ඔය වගේ උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ කියලා පේනවා මේ අනිත්‍යතාවය, මේ සියලු දේවල් අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ උත්තරේම දුන්නා සත්‍යද පරිතුමාට. මම කියන්නේ මේ නාම රූප අනිත්‍යයි සහ අනාත්මයි කියන එක තමයි කියලා. ඉතින් අලුතෙන් ආපු කටියකට මේ නාම රූප කියලා කියන්නේ ඒ කායික මානසික දේවල්, රූපමය දේවල්, ඊට පස්සේ මේ රස දේවල්, ගඩොල් මේ අපේ ශරීරය, අනිත් දේවල් තමයි මේ අපේ සිත සම්බන්ධ දේවල්. කල්පනා කරනවා, හිතනවා, හඳුනගන්නවා කියන දේවල් තමයි අපි කියන්නේ මානසික දේවල් කියලා. මම උදාහරණයක් ඉස්සෙල්ලා කිව්වා. අපි මේ මාළුවේ මාළු මිනිස්සු ගෙනල්ලා උයනකොට මාළුවේ කපනවා, ඌ ආහාරයට ගන්නවා. නමුත් අර ටැංකියේ තියෙන මාළුවේ තමන් අතින් අරගෙන හපන්නේ නැහැ, එහෙම කරන්නේ නැහැ. ඒතර අපිට ඒක වෙනසක් තියෙනවා. ඒ වගේ ගොළු බෙල්ලෙක් ගත්තොත් ගොළු බෙල්ලෙක් මෙහෙම ඌ යනකොට පාරක් දිගේ තමන් මෙහෙම පාගගෙන යන්නේ නැහැ ඌව කුඩු පට්ටන්නේ. හැබැයි ගොළුදෙලි කටුවක් දැක්කොත් Taman මේක කඩනවා පාගනවා ඒකට මැරි වෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකේදී Tamanට වෙනස්කම්ක් වෙනවා. එකක මොකක් හරි සත්වේ පණක් තියෙනවා කියලා හැදෙනවා, අනිත් එකේ එහෙම දෙයක් නැහැ කියලා හැදෙනවා. ඒ වගේ ප්ලාස්ටික් බල්ලේ කරගත්තත් එහෙමයි Tamanට ඒකේ පණක් නැහැ කියලා තේරෙනවා. අර ඉන්න ජීවකර බල්ලේ Taman දැක්කහම හඳුනා ගන්නවා ඌ Tamanට කැමති කියලා, ඌ බය වෙනවා Taman අතේ සුවක් කියලා, ඌට දැනෙනවා එක එක දේවල් කියලා දේවල් දැනෙනවා. අපිට මිනිහෙක් දැක්කහමත් එහෙමයි. ඒ අර රූපෙට එහා ගිය අර ප්ලාස්ටික් බල්ලට එහා ගිය, එහෙම නැත්නම් අර බල්ලා මැරිලා ඒ තියෙන මලකුණට වඩා එහා ගිය දේවල් වලට අපි කියනවා මානසික දේවල් කියලා. අර අපි කපන්න කොටන්න මෙලි වෙන්නේ නැති දේවල් වලට අපි කියනවා රූපමය දේවල් කියලා. දරෝයි දෙකට අපිට මේ හැම තැනම පේන තියෙන දෙකක් නේද? රූප කියලා දේවල් තියෙනවා මේ ලෝකේ හට අරගෙන, මානසික දේවල් කියලා දෙයක් තියෙනවා. එතකොට ඔන්න ඔබම ඔය අනිත්‍ය දුකයි තමයි කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන්ගේ සත්‍යක පරිතුමාකට කියනවා මම වැඩියෙන්ම අනුශාසනා කරන්නේ මේ නාම රූප වල එහෙම නැත්නම් පංචස්කන්ධේ අනිත්‍ය ස්වභාවයයි අනාත්ම ස්වභාවයයි කියලා. ඉතින් දැන් මෙන්න මේම මේ ත්‍රිලක්ෂණය ගැන අනිත්‍ය, ඊට පස්සේ සැලක දුක, අනාත්ම කියන තුන ගැන තමයි වැඩියම බෞද්ධයේ ප්‍රවේශෙන්නේ කොහොමද ඒක දියුණු කරන්නේ කියලා. ඒකට ගොඩාක් ක්‍රම තියෙනවා, නිකන් මත් වෙන්නේ නැහැ. ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් අනේ ක්‍රම තමයි අද දවස පුරාවට සාකච්ඡා කරන්නේ. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මේ ලෝකේ හැමතැනම තිබ්බට අපිට ඒවා නිතර සිහි වෙන්නේ නැහැ. ඒතර මේ සිහිය දියුණු කරගන්නයි අද මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඊට පස්සේ විවිධ ක්‍රම කොහොමද ක්‍රමානුකූලව අනිත්‍ය වෙනෙහි කරන්නේ, කොහොමද මේ අනාත්ම ලක්ෂණය පොඩ පොඩ හරි දියුණු කරගන්නේ, අන්තිම ක්‍රමානුකූලව කරන ක්‍රම, ඊට පස්සේ මොන වගේ පරාසයක දේවල් වලද අපි මේ අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ කියන ඒක ගැනත් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ලක්ෂණ කීපයක් එකතු කරලා අනිත්‍යයි දුකයි අනාත්මයි වගේ ලක්ෂණ තුනක් එකට එකතු කරලා කොහොමද මෙනෙහි කරන්නේ, එකක් එකක් මෙනෙහි කරන්නේ කොහොමද, ලක්ෂණ කීපයක් එකතු කරලා මෙනෙහි කරන්නේ කොහොමද, ඒ ඔක්කොම සාකච්ඡා කරනවා පොඩි පොඩි කොටස් වශයෙන්. ඉතින් දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ දැන් අනිත්‍ය ස්වභාවයයි අනාත්ම ස්වභාවයයි ගැන. ඒතකොට දැන් මුලින්ම අපි පොඩි දැන් මේකේ මුලින්ම අපිට හම්බෙන දේ තමයි මේ ලෝකේ මේ රූප කියන දේවල්. සාමාන්‍ය කාට ප්‍රකට දේවල්. රූප වලින් මම කිව්වා දෙපැත්තක් තියෙනවා මොනවාද? නිකන් සජීවී සත්වයකට සම්බන්ධ රූපයි, නිකන් ගඩොල් වගේ ඒ වගේ ගඩොල් ගස් ගල් වගේ ගල් ඒ වගේ වතුර වගේ වනේ. තමන්ට මේ වෙනසක් තේරෙනවානේ, තමන් සජීවී සත්වයේ කියන එක කපන්න යන්නේ නැහැ, නමුත් ගස් ගඩොල් වලට ඕන දෙයක් කරනවානේ, කපනකොට එතකොට එහෙම වෙනසක් තමන්ට දැනෙනවා. ඉතින් දැන් මේන්න මේ මේ රූප වලින් දැන් මේකෙන් අපි ඉස්සෙල්ල බලමු මේ රූපවල අනිත්‍ය ස්වභාවය ටික ප්‍රගුණ කරගන්න. භාවනා ක්‍රම ගොඩක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒකෙන් දැන් මේ විනාඩි කීපයක දවස පුරාට කරන්න යන්නේ. ඒතකොට මේකෙන් විශේෂයෙන්ම රූප කියලා ගත්තාම අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ තමන්ගේ ශරීරය කියන එක. ඉතින් ඒ ශරීරයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන එක තමයි දැන් පොඩකට කරන්න යන්නේ. එතකොට දැන් කවුරු තමගේ වෙන ස්වභාවයේද මෙහෙම මේ කල්පනා කරගන්න තමන්ගේ ශරීරයේ කොහේ හරි මේසයක් උඩ හරි පොළවක් උඩ හරි මෙහෙම තියෙනව හරස් අතට හරි කොයි අතට උනත් කමන්නේ. ඊට පස්සේ තමන්ගේ ශරීරය යේ අනිත්‍ය ස්වභාවය දැන් පොඩ්ඩක් හිතන්න යනවා. දුර මේ ශරීරයක් අනිත්‍ය කියලා හිතන්නේ ඉස්සෙල්ලා අපි මුලින්ම හිතනවා මේ ශරීරය කියන එක හටගත් දෙයක් කියලා. අවුරුදු 80කට 90කට කලින් මෙහෙම ශරීරයක් මේ ලෝකේ කොහෙවත් තිබ්බේ නැහැ. සම්පූර්ණයෙන්ම අලුතෙන් හට අරගෙන තියෙනවා. මේ ඇස්කන්, ලේවස්, නහර, ඇට, හිස්කබල මේ සියල්ලම හටගත් දෙයක්. පෙර නොතිබීම හටගත් දෙයක්. ඒක අපිට හොඳටම පැහැදිලි මේ ලෝකේ මේ වගේ ශරීරයක් තිබ්බේ නැහැ මේක කලින්. ඊට පස්සේ මේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් දැන් තරුණ කාලේට ඇවිල්ලා මොහුකුරා ගිහිල්ලා ටික 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 වෙනස් වෙලා යනවා. ඒකේ පර අඩු වෙනවා. ඊට පස්සේ ඒක වක් වෙනවා. හමර ඇලි වැටිලා යනවා. ඊට පස්සේ ඇස්කන් දුර්වල වෙලා යනවා. හරියට පේන්නේ නැහැ එන්නේ. ඊට පස්සේ ගොඩාක් ඇඟ ක්ෂය වෙලා ගිහිල්ලා මේ අනිවාර්යෙන් තමන්ගේ ශරීරයේ වෙන්නේ යන ටිකනේ. ඒකේ බය වෙන දෙයක්වත් මොකුත් නැහැ. මේක සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඒතර එහෙම ශරීරයේ ටික 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 ක්ෂය වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ටික ටික ඊට පස්සේ මස් ටික නැති වෙනවා. ආහාර ටික විතරක් ඉතුරු වෙනවා එක සැකෙල්ලත් එක්ක. ඊට පස්සේ නහරත් සති මාසයක් විතර යනකොට වේලිලා කර වෙලා වැටෙනවා. ඊට පස්සේ අස්ති ටික අවුරුද්දක් විතර යනකොට හයිය අඩු වෙලා අඩුලා ගිහිල්ලා ටික ටික කුඩු වෙන්න ගන්නවා. මරණ වෙලාවෙම තියෙන අස්තියක් අපිට අතෙන් දෙකට කඩන්න අමාරුයි. ඕක මාස 8ක් විතර අවුවේ තියෙනකොට අපි නිකන් එකක් අල්ලලා කැඩුවොත් සමහර විට ඒක අපිට කඩන්න පුළුවන්. ඒ මට්ටමට ඒක දිරලා ගිහිල්ලා දැසි තැන් තැන් වල ඔය කැඩිලා කැඩලා කැඩලා ගිහිල්ලා කුඩු වෙලා යනවා. අන්තිමට නැත්තටම නැති වෙලා යනවා. පේන්නේ නැහැ මේ පරිසරයේ. ඒතර මේක මේ සියලු ශරීරවලට සත්ව ශරීරවලට පොදු ධර්මතාවය. හදිසි අනතුරක් වෙලා නැරුම් නැත්තම් මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් අන්න එහෙම ඉස්සෙල්ලා මේක කරනවා. මේක සම්පූර්ණයෙන්ම හටගත්තා. ඉතින් මහාරී හේතුන් නිසා මේව ශරීරයක් ලෝකේ පහළ වුණා. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වයසට යනවා. තව තව දිරල යනවා. අමර එළි වැටෙනවා. ඒක කුඩු වෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ මේක මස්තික නැති වෙනවා. ෂේ වෙලා යනවා. ඊට පස්සේ නහර ටික පිටවටේ තියෙන දිරල යනවා. ඊට පස්සේ අස්ති ටික ක්‍රමක්‍රමයෙන් දිරල යනවා. මේක තියෙන්නේ මේ නව සිවකික භාවනාවේ. අස්ති ටික දිරල ගිහිල්ලා ඊට පස්සේ අස්ති ටික දිරන අතරේ මේ අස්ති ටික හිස් කබල තැන් තැන් වලට වෙන් වෙලා යනවා. වෙන් වෙලා ගිහිල්ලා දිරලා ඊට පස්සේ පේන්නම නැතු වෙනවා. වන්න ඕක දැන් විනාඩි දෙකක් විතර මුලින්ම කවුරුත් හිමීට ඇස්සහගෙන මෙනෙහි කරගන්න. ඊට පස්සේ මේ සූත්‍රයේ නොකියවුවත් ඊළඟට අප කරන්න තියෙන්නේ මේ රූපයේ තියෙන දුක් ස්වභාවය මෙනෙහි කරගන්න එක. එන්නේ හයදානවා මේ ශරීරය ඒ දුක නිසා දුකකුත් හටගන්නවා, සැපත් හටගන්නවා. මේ ශරීරයේ ආස්වාදයකුත් තියෙනවා. මේ ශරීරයේ කියනකොට තමයි සැප දැනෙනවා කියන විදිහට. හැබැයි සමහර වෙලාවට දුක් මේ ඒවත් හටගන්නවා. එතකොට දැන් මෙනෙහි කරන්න යන්නේ මේ ශරීරයේ තියෙන මේ දුක් ස්වභාවය, සැප ස්වභාවයක් මෙනෙහි කරන භාවනාවක් තියෙනවා. ඉතල දුක් ස්වභාවය තමයි මෙනෙහි කරන්නේ. මේ දැන් මතක් කරගන්න ඔය විදිහටම මෙහෙම ශරීරය දැන් බලන්න ශරීරයේ තියෙනකොට තමයි කායික ලෙඩ රෝග හැදෙනවානේ. උන අපි කියනවා විස වීජයක් ගිහිල්ලා මේ මට උන හැදුනා කියලා එහෙම කියනවා. ඒක සීතලට ලෙඩ වුණා කියලා කියනවා. ඔය වගේ චුවට ඔය මොන ලෙඩේ කායික මොන ලෙඩේ හැදුනා පිළිකාවක් හැදුනත් ඊට පස්සේ තුවාලයක් වුණත් නොසලකේ ඉන්න නිසා අපි වැටුණා කියන වැටිලා තුවාලේ වුණා කියන මෙයාගේ වැරද්ද නිසා තුවාල වුණා කියන මේ මොන හේතු කිව්වත් ඒ ලෙඩේ හැදිලා හෝ තුවාලේ වෙලා හෝ උණගෙනිලා හෝ යම් තමන් දුකක් විඳිනවා නම් ඒක කයක් තියෙනකොටමයි එන්නේ ශරීරයක් තියෙනකොට. ශරීරයක් නැති සත්වයක් ඉන්නවනේ මේ විශ්වයේ. මනස විතරක් වැඩ කරන සත්තු ඉන්නවා ශරීරයක් නැතුව. ඒ අයට එහෙම දුකක් එන්නේ නැහැ ඒ ශරීරයක් නැති කාක්කයි. ඒතකොට එහෙනම් මේ ඕන ලෙඩක් ඕන පිළිකාවක් ඕන රෝගයක් නිසා යම් දුකක් කායික දුකක් තදබල වේදනාවක් එනවා නම් මේ ශරීරය හටගෙන තියෙන නිසා. එතකොට මේ ශරීරය මේ දැන් තියෙන්නේ මනුස්ස ශරීරයක්. නමුත් ඒක සත්ව ශරීරයක් වෙන්න පුළුවන්. වෙනත් තිරසනකගේ ශරීරයක්, අමනුස්සයෙකුගේ ශරීරයක් වෙන්න පුළුවන්. ඒ ශරීරයේ තියෙන තාක්කල් තමයි මේ දුක් තියෙන්නේ. එහෙනම් ශරීරයත් ඒ තමන් විඳින වේදනාවට වග කියනවා. එතකොට ඊට පස්සේ තව දුක් තමයි තේනවන්නේ. දැන් මේ දුක්ම තියෙනවා කියලා කියනෝ නෙමෙයි, මේක නිසා සැපත් ලැබෙනවා. ඒ දැන් මේ මෙනෙහි කරන්නේ ශරීරය නිසා දුක් එක. ඒ තමන්ට අපිට බැන ගන්නවා කියලා කියන කාට එක්ක එතකොටත් මානසික පීඩාවක් එනවා. ඒතකොට ඒ පීඩාව එන්නත් එක තැනකදී ශරීරයේ කොටසක් බලපෑම කරද. කන බලපාන. ඊට පස්සේ තමන්ට අප්‍රසන්න දේවල් දක්වම අකමැති දේවල් ගෙදරවට සිද්ධ වෙනවා. එක්ක දරුවෙක් හරි මිනිස්සයා හරි බිරිඳ හරි ඒ වැඩ කරන විදිහ අප්‍රසන්නයි. එතකොටත් මානසික දුකක් එනවා කියන තමන් අකමැති දෙයක් එයා සිද්ධ කරනවා කියලා. ඒ දුකටත් එක තැනකදී සම්බන්ධයි තමන්ගේ ඇහැ කියන එක. ඇහැ විතරක් නෙමෙයි, නමුත් ඇහැ එක හේතුව. ඒ වගේ නහයට අප්‍රසන්න ගලක් දැම්මලා දුකක් එනකොට නහය එක හේතුවක්. තව හේතු ගොඩක් තියෙනවා. එතකොට ශරීරයේ හැප්පෙන දේ ඒකත් බලපාන ඔය දුකේ හේතුවක් ඇටියට. අමිහිරි සද්දයක් ඇහෙනවා නම් ඒකත් එක හේතුවක්. නමුත් දැන් මෙතන විශේෂයෙන් මේ කරන්නේ මේ ශරීරයේ ඇතුළාන්තයේම කියන දේවල් ටිකත් ඒකාන්තයෙන් දුකට හේතු. කායික දුක් ඇති වෙන්න හේතු. ඉතින් අඩු වැඩි වශයෙන් හැමෝම මේ දුක් විඳිනවානේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ශරීරයම නිසා දුක් හට ගන්නවා කියන එක. ඒකට දුකට වස්තුවක් වෙනවා, බීජයක් වෙනවා කියන එක තමයි මම මෙනෙහි කරන්න යන්නේ. එතකොට ඉස්සෙල්ලා මෙනෙහි කරා අනිත්‍ය ස්වභාවය. දැන් තමන් ජීවිතයේ අධ්‍යක්ෂ සිගුරු කොබුරා දුක් කරට මේ ශරීරයේ වස්තුවක් වෙනවා කියන එක. ඊළඟට ඔයගලන්ට බයක් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ කවදා හරි මම මැරෙයිද, මේ මගේ ඇස් අන්ධ වෙයිද, ටිකක් වයසට යනකොට කන් ඇහෙන්නේ නැති වෙයිද වගේ මේ ශාරීරික දේවල් අක්‍රීය වෙයිද, වකුගඩු අක්‍රීය වෙයිද, හදවත කවදා හරි හදවතේ රෝගයක් වෙයිද, ක්ලිනිකාවක් වෙයිද කියලා බයක් එනවා. ඒ බය එන්නේ එන්නට මේ ශරීරයේ බලපාල තියෙන වරින් වර දැන් තමන් ගානක් යනකොට පාරක මේ ශරීරයේ බේරගන්න මේ පාර අයිනේ යනවනේ ගොඩක්. ඒක ගැන සැලකිලිමත් වෙන්නේ ඒ මොකද මේක ශරීරයේ හානියක් වුණොත් ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. නමුත් ඒක නිසා බයක් තියෙනවනේ හැම තිස්සෙම. සමහරවිට ශරීරය පරිහරණය කරද්දී ඒ කියන්නේ බය එන්න එක හේතුවක් තමයි ශරීරයක් තිබීම. ශරීරයක් කොහෙවත් තේින්න නැත්නම් අරූප ලෝකයක වගේ ජීවත් වෙන සත්වයෙකුට ඒ දුක එන්නේ නැහැ. බය කියලා එකක් මගේ ශරීරයේ නැති වෙයි වයසට යයි කියලා. ඒතකොට ඔය ආකාර ඔක්කොගෙම මේ ශරීරයේ දුකක් කියලා මෙනෙහි කරගන්න පුළුවන්. කියන ශරීරයේ දුක් වලට හේතු වෙනවා කියන එක. වෙන කාගේ කාර්කෂ වර්තනයක් හරි අප්‍රිය දෙයක් හරි මොකක්වත් අහන්න පේන්න ලැබෙන්නේ නැහැ මේ ශරීරයක් නැත්තම්. ඉතින් අන්න ඒ කාරණේ නිසා ඒ කාරණේ මුල් කරගෙන දැන් ඔන්න විනාඩියක් මේ ශරීරයේ නිසා දුක් හට ගන්නවා කියලා පොඩ්ඩක් ශරීරය කියන්නේ දුකක් හටගත්තා කියන්නේ. ශරීරය හටගත්තා කියන්නේ දුක් හටගන්නට මේ පදනමක් හටගත්තා කියන කාරණේ තව විනාඩියක් ඉස්සත් මෙනෙහි කරනවා. ඒ කියන්නේ තවත් තියෙන ඉතින් ශරීරය අපිට නිතර ආහාර දෙන්න ඕනි ඒක පිරිසිදු කරන්න ඕනි මේ වගේ කාරණා නිසා මේ මනුෂ්‍ය ශරීරයේ දුකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට කියන්නේ ධාතු මනස්කාරය කියලා. ඊට පස්සේ මෙහෙ කරන්නේ කියන ධාතු ස්වභාවය කියන එක. ඒ කියන්නේ මේ ශරීරයක තියෙන ස්වභාව ධර්මයක් එක්ක ගැළපීලා යනකට. අපිට දැන් මේ අවට පරිසරයයි තමන්ගේ ශරීරයේ වෙනස් ලෙස ගොඩක්ම පේනවනේ. ඒක මොකද අපි ඇවිදිනවා නේ. අපි ඇවිදිනවා, නැගිටිනවා, යනවා එනවා. ඒතර මේ ශරීරයේ පොඩ්ඩක් ස්වභාව ධර්මයෙන් වෙනස් කියලා එහෙම හිතෙනවා. දැන් ගස් වලට ගල් වලට ඒව කිමෙත් කියන තරම් වගේ කියනවනේ. හැබැයි ගත්තොත් දැන් මේ ස්වභාව ධර්මයට එක්ක ලොකු සමගියක් තියෙනවා මේ ශරීරයේ. අපිට ලොකෙරුණාට මේ හුලම් හැම තිස්සෙම එළියෙන් ඇතුළට යනවා, ඇතුළෙන් එළියට යන මුළු පාපෙන හැල්ලට යනවා. ඒ හුලම් ලේවලින් ඊට පස්සේ මුළු ඇඟ පුරාම දුවනවා. ඊට පස්සේ මේ ස්වභාව ධර්මයේම තියෙන වතුර අපි ඇතුළට ගන්නවා, ඊට පස්සේ කොටහක් ආයි පිට වෙනවා. ධාගී වශයෙන් පිට වෙනවා, අමුත්‍රා වශයෙන් පිට වෙනවා. ඊට ස්වභාව ධර්මයෙන් කියන කෑම එක එක දේවල් මේක ඇතුළට දානවා, එළියටත් යනවා. එතකොට මේ පරිසරයේ තියෙන පරිසරයේ රස රත් වෙනකොට අපි ඇඟත් රත් වෙනවා. අපි ඇඟ රත් වෙනකොට එළියටත් රස්නේ දැනෙනවා ළඟ ඉන්න අයට. ඒතර මේ රස්නේ දෙපැත්තට මෝමාරු වෙනවා. ඉතින් ස්වභාව ධර්මයට වඩා ළඟයි මේ ශරීරය. දැන් මිනිහෙක්ගේ ශරීරයක් අරගෙන අපි තුමු නිකන් මැරළු කෙනෙක් කියලා. මැරළු කෙනෙක්ගේ ශරීරයක අස්ති ටික තියෙනවානේ ඇතුලේ. ඒ අස්ති ටික අරගෙන ඕනනම් පුටුවක් හදන්න පුළුවන්. මේ මේ බර උසුලන විදිහට යම් වස්තුවක් හදන්න පුළුවන්. එතකොට මිනිහගේ ශරීරයක් උඩින් ඉඳලා අතහැරියොත් බිමට වැටෙනවා. ස්වභාව ධර්මයේ දෙයක් උඩින් ඉඳලා අතහැරියොත් බිමට වැටෙනවා. ඊට පස්සේ මේ ඇතුලේ ලේ නහරවල ලේ ගමන් කරන්නේ පීඩනයේ වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරනවා. ස්වභාව ධර්මයේ වතුරත් පීඩනයේ වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරනවා. කුලං ගමන් කරන්නේත් එහෙමයි. එතකොට මේ ස්වභාව ධර්මයේ නම් පළතුරක් එළිය තිබ්බොත් ඒක කොන් වෙලා යනවා. මේ ශරීරයත් මිනිහගේ ශරීරය වගේ නිකන් එළියේ තිබ්බ ඒ කියන්නේ ඒක ස්වභාව ධර්මයේ තියෙනකොට ඒක කුණු වෙලා වෙනස් වෙලා විරූප වෙලා යනවා. ඉතින් ස්වභාව දැන් මේ මේ රටවල මිනිහෙක් ගත්තොත් ටිකක් කළු පාටට බොරු. සීත පරිසරයක හැදුණු මිනිහෙක් ගත්තොත් එයාගේ ඇඟ ටිකක් සුදු පාටට බොරු. ස්වභාව ධර්මයන් එයාගේ ඇඟේ පාට සකස් කරනවා. එතකොට මේ විදිහට මේ ස්වභාව ධර්මයයි ඇතුළයි පිටයි ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇතුළේ තියෙන ඇඟේ පීඩනය ගොඩක් ළඟයි මේ මේ එළියේ තියෙන පීඩනයට, වාක්‍ය පීඩනයට. ඒක තමයි ඇඟ ඇතුළේ තද දේවල් තියෙනවා, එළියේ තියෙනවා තද දේවල්. අස්ථි මස් වගේ දේවල්, ඒ වගේම දර කෑලි, ඒ වගේම තද ස්වභාවයක් තියෙනවා. ඇතුළේ ප්‍රෙෂර් එකක් තියෙනවා, එළියේ පීඩනයක් තියෙනවා. ඉතින් වතුර ගතියට ගිය දේවල් ඇඟෙත් තියෙනවා, එළියෙත් තියෙනවා. මේ විදිහට මේ ස්වභාව වශයෙන් නැත් අපි කියන ධාතු වශයෙන් කියලා මේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක හොඳටම තේරෙන්නේ මිනිහෙක් මරුණාම එයාගේ ශරීරය මේ දැන් කොහොමවත්ම තේරෙනවනේ ඒක ස්වභාව ධර්මයේ කොටසක්. ඒක ටික ටික ස්වභාව ධර්මයත් එක්කම අනුගත වෙලා ඒකත් දැන් හෙල්ලෙන්නේ. ඒකත් අර ක්‍රමයෙන් දිගපත් වෙනවා වගේ තේනවා. ඒතකොට මෙන්න මෙහෙම සංසංගණය කරනවා මේකත් ස්වභාව ධර්මයක වෙන දෙයක්ම වෙනවා. ඒකේ තියෙන භෞතික මූල ධර්ම වලටම වැඩ කරන්නේ මේ ශරීරයක් ගත්තොත් සාමාන්‍ය. උඩකින් වැටුණත් එහෙම. එතකොට ඉතින් මේ විදිහට මේ ධාතු වශයෙන් පොඩ්ඩක් දැන් මේ ඔබලගේ උඩට අරන් ඉන්නකොටම ඒක සංසංගණය වුණා. ඊට පස්සේ අපි මෙනෙහි කරනවා මේක මේ අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ මේ ශරීරය කියන එක මේ අනාත්මයි කියන්නේ මොකද? මේක වසඟේ පාත්තන්න බෑ කියන. දැන් ඔයගලන්ට මේ දැන් තියෙන ශරීර ප්ලෑන් කළාම ආවෙ නෑනේ. මෙන්න මේ විදිහේ ශරීරයක් මම අරගෙන මේ ජීවිතේ උපදිනවා කියලා. මේ ජීවිතේ පුදුම පිනකට මිනිස්සු වෙලා ඉපදුනා. එතකොට ඒක හරියටම ඉස්සෙල්ලා ජීවිතේ මැරෙනකොට ප්ලෑන් කරගෙන ආපු එකක් නෙමෙයි. මේ අම්මගේ මේ තාත්තගේට දාව ඉපදුනහම මේ වගේ හැඩරුවක් එයි කියලා. ඒතර එකක් මිනිස්සෙක් වශයෙන් ඉපදෙන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒසෙ මිනිස්සෙක් වශයෙන් ඉපදෙනකොට එයාගේ හැඩරුවට ගොඩාක් බලපානවා ඒ අම්මගේ තාත්තගේ මේ පෙනුම. ඒක ගොඩක් දැන් ළමෙක් සාමාන්‍යයෙන් අම්මගේ තාත්තගේ ආලෙට යනවා. ඊට පස්සේ යාගේ මේ ශරීර ස්වභාවයට බලපාන එයා ජීවත් වෙන පරිසරය. ඊට පස්සේ යා අරගෙන ආපු කර්ම ශක්තියෙන් බලපාන එයාගේ රූපේ සකස් වෙනවා. ඊට පස්සේ ගොඩාක් බලපානවා එයාගේ එයා කන්න බොන්න ලැබෙන දේවල්. කන්න බොන්න දේවල්. ඊට පස්සේ යා කරන ව්‍යායාම බලපාන එයාගේ ශරීරයේ සකස් වෙනවා. ඉතින් මේ සමහර දේවල් ගොඩක්ම තේරෙනවා තමන්ගේ පාලනයෙන් තොරයි. ආ මානව ජීවිතයක් වෙන තිබ්බ වඳුරෙක් කියලෙක්ගේ සමේන සතෙකුගේ ජීවිතයක් ආකාරයේ තමයි සකස් වෙන තිබ්බා. එහෙම නැතුව බේරිලා දැන් මිනිස්සෙගේ ජීවිතය සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ ගැහණු පිරිමි බව ඒකත් මේ මේ ප්ලෑන් කරන් ආවේ නේ. දැන් එහෙම නියතයක් නෑ බුදුදහමේ. මෙයා පිරිමිෙක් මැරිලා පිරිමිෙක් වෙනවා කියලා එහෙම නියතයක් නෑ. ගැහණු කෙනෙක් මැරිලා ගැහණු කෙනෙක් වෙනවා කියලා නෑ. ඒකේ ගැන පිරිමි බවත් හේතුන්ගෙන් සකස් වුණා. මනුෂ්‍ය ශරීරයකුත් සකස් වුණා. ඒ අම්මගේ තාත්තගේ ආකාරයෙන් බලපාලා දැන් මේ විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ දැන් වයසට යනකොට දැන් හැදිලා තියෙන ශරීරය ඒකත් මේ පාලනයකින් තොරයි නවත් කරන්න බෑනේ වයසට යනවා කියන්නේ. එහෙනම් ඔන්නම් පොඩ්ඩක් මෙනෙහි කරන විනාඩියක් උතර මේ ශරීරය මේ පාලනයකින් තොරව දැන් මේ දැන් තියෙන මට්ටමට හට අරන් තියනවා සකස් වෙලා තියනවා කියලා. මේ විදිහට දැන් පිළිමයක් වගේ එහෙම නැත්නම් ගැහැණු කෙනෙක් වගේ දැන් වයස්ගත ශරීරයක් වගේ හරි දුබල වෙච්ච ශරීරයක් වගේ හරි මේ ඔක්කොම මේක හටගත්ත දෙයක් නේ. කුඩා කාලේ ඉඳලා එන මනුස්ස භවයක් ලැබිලා ඉතින් ඉඳලා මේ විදිහට ක්‍රමාන්තවල සකස් වෙලා දැන් තියෙන මට්ටමට පැමිණලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම තමන්ට පාලනයක නැහැ. පොඩක් පොඩක් එහෙම කරන්න පුළුවන් වගේ පේනවා රැඳුම් මාරු කරලා නාලකාර කොන්දේ පිටලා. නමුත් ඒක සමස්ත ආකාරයේ මිනිස් භවය කියන එක. මේ ඔක්කොම මේ ගොඩාක් හේතු මත අද මේ නියමිතව තමන්ගේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ කියලා. මේ ශරීරයේ පාලනයකින් තොරව මේ ආකාරයෙන් හටගෙන තියෙනවා කියලා විනාඩියක් දැන් මෙනෙහි කරගන්න. මෙනෙහි කරනවා කියලා කියන්නේ අපි සිහි කර ගන්නවා කියන එක. නැවත නැවත සිහි කර ගන්නවා කියන එක. දැන් මේවා සමහර දේවල් මේ දන්නම කරුණු සමහර දේවල් අලුතෙන් දැනගන්න කරුණු. ඒකෙන් මේ අලුතෙන් දැනගන්න දේවල් ඉදිරියට යනවා කියලා කියන්නේ අපේ ජීවිතේ අපි එකටත් අරන් යනවා කියන්නේ අපි එකටත් ඒවා සිහි වෙනවා කියන්නේ. දැන් මෙතනදි කරන්නේ මේ සිහි කරලා මෙනෙහි කරලා පුරුද්දක් ඇති කරගන්නවා. හෙටටත් සිහි වෙන්න දැන් අද ඉගෙන ගන්න කරුණු හෙටට සිහි වුණ නැත්නම් අද යම් අවබෝධයක් ලැබුවොත් ඒකෙන් කුසලයක් රැස් වෙනවා. නමුත් අර ලොකු ප්‍රයෝජනයක් හෙටට නැති වෙනවා. එහෙම වුණත් මේ මොහොතේ හරියට අහගෙන ඉඳලා කරන දේ දැන් ඉතින් ඉඳලා මේ ඔක්කොම අමතක වුණා. මේ ටිකේ හරියටම අහගෙන ඉඳලා කරන දේ කවදා හරි නිවන් දකින්න ඒකාන්තයෙන්ම හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ ඒක පොඩි මොහොතකට හරි අතිශයින්ම වැදගත් බවක් තියෙනවා. බුදුරණාහි කියලා තියෙන එක එක මෙනෙහි කිරීම අතරින් එක පොඩි වෙලාවකට මේ අනිත්‍ය දුක්ඛ ලෙස මේ කායික මානසික ස්වභාවය මෙනෙහි කරනවා කියන එක මේ අතිශයින්ම විශාල කුසලයක් රැස් වෙනවා කියලා. ඉතින් දැන් ඒක තමයි අනුදාතු පුරාවට කරන්නේ. ඒක මුළු ජීවිතේම රැස් වෙන කුසල කරගත් කුසල වලට වඩා සමහර අද දවස් ලොකු කුසලයක් මේ සියලු දෙනාටම රැස් වෙනවා. ඒවා අපිට සමහරවිට මේක තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මේ තේරෙන්නේ නැහැ කියන්නේ මේකෙන් ලොකු ජීවිතේ වෙනසක් වෙනවද කියලා තේරෙන්නේ නැති වෙයි. මොකද මේ සමහර දේවල් මෝරලා යන කාලයක් යනවා. අද මේ බීජේ තමයි මේ බීජේ තමයි හිතවන්නේ. එතකොට අර මේ ඒකට විශ්වාසය ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ දැන් මුල් උදේ වැඩසටහන කොටස් කීපයකට කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මුල් කොටස අවසන් කරන්න ඉස්සෙල්ලා අවසාන වශයෙන් වටිනා වෙලෙමෙහි කිරීමක් දැන් කියලා දෙන්නම්. දැන් ඔන්න මෙනෙහි කරා අනික්ක වශයෙන් මෙනෙහි කරා සත්‍යය දුකක් ලෙස ටිකක් මෙනෙහි කරා මේක සබහා ධර්මයක් එක්ක බොහොම සැසඳෙනවා කියලා මෙනෙහි කරා. ඊටසේ අනාත්ම වශයෙන් මෙනෙහි කරා. හතර ආකාරයකට මෙනෙහි කරා. ඒතකොට මේක සබහා ධර්මයක් එක්ක ගොඩක් සැසඳෙනවා කියන්නේ නිකන් මේක මගේ නෙමෙයි වගේ. මොකද මේක දැන් සබහා ධර්මයෙන් ඇතුළට එන දේවල් එක්ක තමයි මේ ශරීරේ ගොඩනැගෙන්නේ. එතකොට මේක මගේම කියලා කියන්න බෑ. කියන්නේ පිටින් ගන්න වතුරෙන් ආහාරයෙන් හුස්මෙන් ගොඩනගින්න කුඩා ළමයෙක් නම් එයාට අම්බල දෙන දේවල් වලින් එතකොට අපිටිකාසකට මේක බාහිර දෙයක් වශයෙන් මේ ශරීරය බලන්න පුළුවන්. හැබැයි ඒක බොහොම වටින මෙනෙහි කිරීමක් නිසා මේක මේ බාහිර දෙයක් ලෙස බලන එක අපි ඒක ඊළඟ කොටසටම දාලා ඒක අලුතෙන් කරන එක හොඳයි. ඉතින් දැන් මොනවම මූලික කාරණා ටිකක් තමයි කළේ. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කරලා තේරුම් ගත්තා මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම එක බොහොම වටිනවා කියලා අර සූත්‍රානුසාරයෙන්. ඒකට දැන් ඊළඟ කොටසේදී පොඩි විවේචයක් අරගෙන මේ මානසික ධර්මවල දැන් මේකේ කායික ධර්මවලින් මානසික ධර්ම පොඩ්ඩක් හඳුන්වා දීගෙන ඊට පස්සේ ඒ අනිත්‍ය මෙනෙහි කිරීම එකයි තව තවත් විවිධ ක්‍රමයි සාකච්ඡා කරනවා. එහෙනම් කට්ටිය පොඩ්ඩක් දැන් විවේචයක් ගන්න එක දිගට පැයක් විතර කරපු නිසා අපිට විනාඩි 15කින් පරිමාවකින් විතර පටන් ගන්නවා.